ගරු ආචාර්ය අනිල් ජයන්ත අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 36ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. විශේෂයෙන් 2025 වර්ෂය සඳහා ඉදිරිපත් වූ විසර්ජන පනත් කෙටුම් පත දෙවනි වර කියවීමේ අවසාන දවසේ අවසාන අදියරේ විවිධ අදහස් ඉදිරිපත් වුණා. මුන් මෙහි හරය මේ විසර්ජන පනත් කෙටුම් පත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍යමූල පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කරනු ලබන ලියවිල්ල. ඒකට තමයි අපි සාම්ප්‍රදායික අයවැය ලේඛනය කියලා කියන්නේ. ඒ සාමාන්‍යයෙන් ආණ්ඩුවේ ඉදිරි වර්ෂයේ සඳහා වියදම් ඇස්තමේන්තුකරණයත් ඒ වියදම් මූල්‍යනය කරගන්න ආකාරයත් පිළිබඳව ඉදිරිපත් කරන ඇස්තමේන්තුවක්. අපි සාමාන්‍යයෙන් අයවැයක් අපි අහලා තියෙනවා, අයවැයක ආදායම් සහ වියදම් තියෙනවා. අපි පුද්ගලිකවත් අයවැය හදාගන්න පුළුවන්, ව්‍යාපාර ආයතනයකට හදාගන්න පුළුවන්. එවැනි තත්ත්වයකදී තියෙන පොදු ලක්ෂණය තමයි අයවැය සකස් කරන්න මූලික වෙන්නේ ආදායම. ආදායම උපයීමේ මාර්ග හොයලා ආදායමට අනුව ආදායම ඇතුළතදී පමණයි වියදම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ආදායමට වැඩිපුර වියදම් කරන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවක අයවැය ඊට වඩා වෙනස්, ඊට වඩා එක නෛතික පසුබිමකුත් තියෙනවා. හේතුව මහජනතාවගේ නියෝජිතයන් වෙනුවෙන් පොදු අරමුදල් මහජනතාව වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමට යන්නේ. ඒ නිසා මේ අයවැයක් සකස් කිරීමේ පදනම වන්නේම ඒ ආණ්ඩුවේ අරමුණු, ආර්ථික දැක්මේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා වියදම් කළමනාකරණය කිරීම, වියදම් පුරෝකථනය කිරීම තමයි ඉස්සලාට එන්නේ, වියදම් ඇස්තමේන්තු කිරීම. ඒ නිසා තමයි අයවැය ලේඛනයේදී අපි කියන්නේ වියදම් කොහොමද මූල්‍යනය කරගන්නේ කියන කාරණේ. ඒ අර්ථයෙන් ගත්තහම 2025 මේ විසර්ජන පනත් කෙටුම් පතේ අපි ඉදිරිපත් කරලා තියෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ තියෙන අරමුණුත්, ඒ වගේම අපිට පැනවිලා තියෙන සීමාවන් යටතේ තියෙන තත්ත්වේනුත් සියල්ල සලකා බලලා වියදම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරනවා රුපියල් බිලියන 7190ක් ලෙස. ඒ 7190 මූල්‍යනය කරගන්න අපි උත්සාහ කරනවා බදු නවන මාර්ග සහ ප්‍රධාන ආණ්ඩුවේ ආදායම් සහ ප්‍රධාන සහිතව රුපියල් බිලියන 4990ක්. ඒතර අපිට ආදායම් සහ ප්‍රධාන විදියට ලැබෙන්නේ 4990යි. අපි අස්තමේන්තු ගත කරලා තියෙනවා 7190ක්. ඒ අනුව රුපියල් බිලියන 2201 වෙනසක් එනවා. ඒට කියනවා සමස්ත අයවැය හිඟය. එය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 6.67ක්. සාමාන්‍යයක 5%ක වගේ රඳවා ගැනීම තමයි, කියන්නේ බෙන්ච්මාක් එකක් විදියට සැලකන්නේ. කෙසේ වෙතත් පසුගිය වර්ෂයට සාපේක්ෂවත් අපිට තිබෙන සීමා කිරීම යටතේදීත් මම හිතනවා මේ 6.67ක රඳවා ගැනීම විශාල ජයග්‍රහණයක් කියලා. ඒ වගේම මේ 2200 හිඟය කොහොමද පියවගන්නේ? විවිධ මාර්ග තියෙනවා. ණය ගැනීම, අලුතෙන් බදු පැනවීම, ඒ වගේම මූල්‍ය ප්‍රසාරණය සිද්ධ වෙන අපි සාමාන්‍යයෙන් කියන මුදල් අච්චු ගැසීම වැනි කාරණා, ඒකට අපි කියනවා මොනිටරි ෆයිනෑන්සින් කියලා. හැබැයි මේ අයවැය ඇතුළතදී අපි උද්දමනකාරී බලපෑම් වෙන මාර්ගවලට යොමු වෙලා නැහැ. අලුතින් බදු පැනවීම් සිද්ධ කරලා නැහැ. ඒ වෙනුවට මූල්‍ය නොවන, ඒ කියන්නේ බැංකු පද්ධති, විශේෂයෙන් බැංකු පද්ධතිය නොවන, වෙළඳපළේ මුදල් ප්‍රසාරණය නොවන දේශීය වෙළඳපළෙන් රුපියල් බිලියන 2125කුත්, විදේශීය වෙළඳපළෙන් රුපියල් බිලියන 75කුත් ණය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඊට අමතරව ආණ්ඩුවේ වියදම් පියවගත්තට පස්සේ ආණ්ඩුවට සිද්ධ වෙනවා තවත් කාරණා කීපයකට මුදල් හොයාගන්න මේ බිලියන 2200ට අමතරව. ඒක තමයි අපි ආණ්ඩුව ලබාගත්තු ණය ආපසු ගෙවන්න සිද්ධ වෙනවා, ණය වාරික. ඒ ණයවාරික 1600 කුත් ඒ වගේම ණය ගැනීමේදී අපි ගදන්නවා රජයේ සුරකුම්පත් විදිහට භාවිත කරන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර ලබා ගන්න මූල්‍යාගයත් ආපසු ගෙවීමේ මූණතාගයත් අතර වෙනසක් තියෙනවා ඒ වෙනස පියවන්නේ කල්පිරීමේදී ඒ වෙනස වෙනුවෙන් අපිට ගෙවන්න රුපියල් බිලියන 200 කුත් සිද්ධ වෙනවා ඒ අනුව රුපියල් බිලියන 4000ක අවශ්‍යතාවයක් තියෙනවා අපේ ණය ගැනීමේ සීමාව තමයි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ 50 කිරුම් පතාරා රුපියල් බිලියන 4000ක් ලෙස. ඒ ගිය වර්ෂයේදී 2024 වර්ෂයට සාපේක්ෂව විශාල පහළ යාමක් 2024 වර්ෂයේදී එය රුපියල් බිලියන 7350ක් වුණා. ඒ වගේම මේ අයවැය විවාදයේදී පසුගිය දවස් මේ හත පුරාම අදත් ඇතුළුව විවිධ කරුණු කාරණා මැද විශේෂයෙන්ම විපක්ෂය අපිට ඉදිරිපත් කරපු මේ චෝදනා සහ විවේචන අතරේ තිබුණේ මේ රනිල් වික්‍රමසිංහගේ අයවැයක් IMF එකේ අයවැයක් ABDA සරල මතු පිටින් විවේචනයක් ඉදිරිපත් කිරීම මිස මේ අයවැය ඇතුලේ අපි මොන වගේ කාරණාද ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අයවැය අන්තර්ගතයේ මොනවද ඒ අන්තර්ගතයෙන් ඇතිවන ප්‍රතිඵලය මොකක්ද කියන කාරණා දීර්ඝව විස්තරාත්මකව විශ්ලේෂණය කරපු බවක් අපිට පෙනෙන්න ප්‍රතිබුනේ නැහැ. සමහර විට මේ විපක්ෂය ගෙන අදහස් ඉදිරිපත් කිරීමේදී මේ හරය සැබෑ ස්වරූපයේ අන්තර්ගතය පිළිබඳව ඇත්ත තත්වයේ හිතාමතාම සැඟවීමටත් මේ පිළිබඳ හොඳ කතාවක් සමාජයේ නිර්මාණය කර ගැනීම වැළැක්වීමටත් මහ ජනතාව නොමග යැවීමටත් මේ කාරණා සිද්ධ කරාද කියලා අපි දන්නේ නැහැ. මම මෙහෙම කියන්නේ අපේ ඉතිහාසයට අරන් බලපුවාම අයවැය පිළිබඳ විවිධ ආකාරයට විශ්ලේෂණය කරලා බලන්න පුළුවන්. සමහර අයවැයන් යම් අගය කිරීම වලට ලක් කරපු තත්වයන් තියෙනවා. නමුත් විශේෂයෙන් පසුගිය දශක දෙක ඇතුළතදී අයවැය ලේඛනය ඇත්තම සමාජගත වුණේ හුදු පාර්ලිමේන්තුවේ නීතිමය අනුමැතිය ලබා ගන්න සංකේතාත්මක ලියවිල්ලක් විදිහට. ඒකට එච්චර සමාජ උනන්දුවක් නැති වුණා. සමාජ උනන්දුව ගිලිහිලා ගියා. සමහර වෙලාවදී මහජනතාව මේ කෙරෙහි දැක්වේ අපිට මේ අයවැය ලේඛනයෙන් යම් බදු සහනයක් ලැබෙනවද වෙනත් සහනයක් ලැබෙනවද කියන පුංචි සරල අදහසක් මිසක් අයවැය ලේඛනයක සමස්ත ආර්ථිකයක් ගොඩ ගන්න කියන කාරණේ අදහස ගිලිහිලා ගින් තිබුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ පසුගිය ආණ්ඩු විසින් හුදෙක් නීතිමය අවසරයේ පාර්ලිමේන්තුවෙන් අරගෙන අයවැය ලේඛනයේ වියදම් රාජ්‍ය මූල කළමනාකරණය කිරීම තමුන්ට රිසිසේ කැමැති පරිදි වියදම් කිරීමේ අතීත අත්දැකීමක් තියෙන නිසා වෙන්නට ඇති. නමුත් අපිට පළවෙනි වතාවට දැන් සමාජයේ කතා බහට ලක් වෙනවා මේ අයවැය මුදල් වෙන් කිරීම ඒ විදිහ ගලා ගිය ආකාරය එක එක ක්ෂේත්‍ර පිළිබඳව වෙන වෙනම අරගෙන තර්ක විතර්ක හොඳ නරක වාද විවාද කරන්න පුළුවන් එවැනි දේවල් සමාජයේ තියෙනවා. හැබැයි සමස්තයක් ලෙස මේ අයවැය ලේඛනයේ අන්තර්ගතයේ අරන් බලපුවම පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවෙන් එළිය විශේෂයෙන්ම සමාජයේ කණ්ඩායම් දිහා අරගෙන බලපුවම මේ අයවැය පිළිබඳ අන් කවරදාටත් වඩා අද සමාජයේ කතාබහකට ලක් වෙනවා. ඒක මං හිතන්නේ හොඳ ලක්ෂණයක් කියලා. මේ අයවැය පිළිබඳ විවිධ ලේබල් ඇලෙව්වත් මම කැමතියි මෙන්න මේ ආකාරයට අපේ අයවැය කොහොමද වෙනස් වෙන්නේ කලින් අයවැය වලින්. ඔබ සඳහන් කරන රනිල් වික්‍රමසිංහගේ අයවැය වේවා IMF අයවැය වේවා වෙනත් ලිබරල් අයවැය වේවා කියන ලේබල් වලට වඩා මේක වෙනස් වෙන්නේ ඇත්තටම පසුගිය කාලවල විවිධ නම් වලින් විවිධ ක්‍රම වලින් අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති මත අරගෙන ආපු විනාශකාරී දේශපාලනයකට තිත තියපු අයවැයක් විදියට මම මේක නම් කරන්නට කැමතියි. ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී වංචාව දූෂණය නතර කිරීම ඒ වගේම රාජ්‍ය මූල කළමනාකරණයේදී මහජන ඇල්ම වෙනුවට පෞද්ගලික ඇල්ම ඉස්මතු කිරීම නතර කරපු අයවැයක් විදියට මම මේ දකින්න කැමතියි. ඒ වගේම මම කලින් සඳහන් කරපු සංකේතාත්මක අවසරය පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නවා වෙනුවට මහජනතාවගේ මුදල් නිසි කළමනාකරණයකට සහ වගවීමකට යටත් වෙමින් ඉදිරිපත් කරපු අයවැයක් විදිහට මම මේක දකින්න කැමතියි. මේකට එක් උදාහරණයක් මම ඉදිරිපත් කරන්නම්. මේ අයවැය ලේඛනයක් සකස් කරනකොට අපි කවුරුත් දන්නවා ආණ්ඩුවකට අපි අනපේක්ෂිත තත්ත්වයන්ගෙන් මුහුණ දෙන්න වෙන වෙලාවෙදී යම් වෙන්කිරීමක් කරන්න පුළුවන්. ඒකට දැන් අපේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේදී ඒකට කියන්නේ අයවැය සංචිතය කියලා, බජට් රිසර්ව්. කලින් ඒක සඳහා අපි භාවිත කරපු නම තමයි කන්ටින්ජන්සීස් කියන අනපේක්ෂිත වියදම් සඳහා. හොඳ අයවැයක අනපේක්ෂිත වියදම් සඳහා වැඩිපුර මුදල් ප්‍රමාණයක් තියෙන්න බෑ. හැබැයි අපේ අතීත අධ්‍යක්ීම් තිබුණේ මේ වගේ විශාල මුදල් ප්‍රමාණයක් මේ ඇතුලේ වෙන් කරගෙන මැති ඇමතිවරු ඒ මුදල් අවභාවිත කිරීම. හොඳම උදාහරණය 2024 අයවැයේදී මෙන්න මේ කන්ටින්ජන්සි සඳහා පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 200කුත්, ප්‍රාග්ධන වියදම් විදියට රුපියල් බිලියන 100කුත්, සමස්තේ බිලියන 300ක් වියදම් කරලා තිබුණා. නමුත් ඒවා මොන ආකාරයට පාවිච්චි කරාද කියන එක අපිට විශ්ලේෂණය කරන්න බලන්න පුළුවන්. මුත් ඒකෙන් ගම්ම වෙනවා නිසි ආකාරයකට මේ කළමනාකරණය සිද්ධ කළේ නැහැ කියන කාරණය. ඒ නිසාවෙන්ම පසුගිය කාලයේදී මේ ආර්ථික අර්බුදයත් තත්ත්වය රටේ මේ බිඳ වැටපු තත්ත්වය නිර්මාණය වීමත් හරහා අපිට යම් යම් සීමා කිරීම් වලට යන්න වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න සිද්ධ වුණා. අවසාන ප්‍රතිඵලයක් විදිහට 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ගෙනෙන්න සිද්ධ වුණා. ඒ පනත ඇතුලේ හොඳ ලක්ෂණ වගේම සීමා කිරීම් ගණනාවකුත් තියෙනවා. ඒ ප්‍රධාන සීමා කිරීමක් තමයි ප්‍රාථමික වියදම් පිළිබඳව මම මේ පසුව කතා කරන්නම්. විශේෂයෙන් මේ කන්ටින්ජන්සි සම්බන්ධයෙන් බජට් රිසර්ව් එක සම්බන්ධයෙන් සීමාවක් පනවල අපි නීතියක් බවට පත් කරගෙන තියෙනවා. මේ හිතු මතේ වියදම් කරන එක සීමා කරන්න රටේ ප්‍රාථමික වියදම් වලින් 2%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ රිසර්ව් එකට ගෙනියන්න බෑ. දැන් අපි ඒ අනුව තමයි අයවැය සකස් කරලා තියෙන්නේ. ප්‍රාථමික වියදම් සැලකිලට ගත්තාම ඒ කියන්නේ රුපියල් බිලියන 4285ක් ගත්තාම එයින් 2%ක් බවට පත් වෙන්නේ බිලියන 85ක් වගේ ප්‍රමාණයක්. අපිට ඕනනම් තිබුණා මේ අයවැය ඇතුළෙත් ඒ කන්ටින්ජන්සි බජට් රිසර්ව් එක බිලියන 85ක තියන්න. නමුත් අපි නිවැරදි සැලසුම් කරණයකට, ඒ කළමනාකරණයකට නිසි පරිදි මූල්‍ය විනය පවත්වා ගනිමින් එම බිලියන 85නුත් විශාල මුදල් ප්‍රමාණයක් හඳුනාගත් ඉලක්ක කරගත්තු සංවර්ධන ව්‍යාපෘතිවලට, සහන ව්‍යාපෘතිවලට, යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට වෙන් කරලා මේ අවුරුද්දේ අපි තියාගත්තේ අන්න ඒ බජට් රිසර්ව් එක රුපියල් බිලියන 38ක් පමණයි. ඒ වගේම මේ අයවැය වෙනස් වෙනවා අනිත් අයවැය වලින්. ඕතරට අපි අතීතයේ හන්සාට් ස්වාර්තාවලට අරන් ගිහින් බලපුවා මේ බජට් ස්පීචස් වල තියෙනවා බොහෝ දුරට අයවැය ඇතුලේ අන්තර්ගතය සාකච්ඡා කරනවා වෙනුවට විශාල අලංකාර වචන වලින් මේ සරසලා වාක්‍ය ඛණ්ඩ පිටු ගණන් ලියලා තියෙනවා. හැබැයි අපේ අයවැයේ එහෙම අලංකාරික වචන වලින් මේ අයවැය පටන් ගන්නේ නැහැ. මේ අයවැය පටන් ගන්නේ අපිට ආණ්ඩුව බලය ලබා ගන්න කලින් තිබිච්ච ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරලා. ඒ වගේම අපි ආණ්ඩු බලය ලබා ගත්තට පස්සේ තිබුණු ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරලා ඒ තිබිච්ච තත්ත්වයන් යටතේදී විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සිදු කිරීමේදී අපිට ගත ඇති විකල්ප මොනවද කියලා සැලකිලිට භාජනය කරලා ඒ විකල්ප අතරින් වඩාත් හොඳම විකල්පය තෝරාගෙන වැඩ කටයුතු කිරීමක් තමයි මේ අයවැය ඇතුලේ පෙන්눔 කරන්නේ. ඒ වගේම මේ අයවැය ඇතුලේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි අපේ දැක්ම, අපේ දර්ශනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනය එකට කැටි කරලා මේ අයවැය ඇතුලේ පෙන්නනවා. කොහොමද? ඒ තමයි අපේ අයවැය තේමාව මේ මූණ දිලා තියෙන අර්බුදයෙන් එළියට යන්නත්, අපිට ඇත්තටම හොඳ රටක් හදාගන්නත්, මනුස්සත්වයට ගරුකෙන ආර්ථිකයක් හදන්නත් අපි මොන තර්ක ඉදිරිපත් කළත් රටේ භාණ්ඩා සේවා නිෂ්පාදනය වැඩි කරන්නට ඕනේ. ඉන්නේ භාණ්ඩා සේවා නිෂ්පාදනය වැඩි කරගන්නේ කොහොමද? පළදායිතාවය වැඩි කරගන්නේ කොහොමද? විදේශීය වෙළඳපළ ඉලක්ක කරගෙන භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන්නේ කොහොමද? නව ලෝකයේත් එක්ක ගැලපෙන ගෝලීය සැපවීම දාමයන් එක්ක අපි අත්වල් බැඳගන්නේ කොහොමද? ලෝකයේ සිද්ධ වෙලා තියෙන තාක්ෂණික දියුණුව කොහොමද නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ කියන කාරණය ඒගේ බාහනා සේවා ටික ඉතාම කාර්යක්ෂම කොහොමද බෙදාහරින්නේ කියන කාරණයක් ඒ සඳහා මහ ජනතාව සම්බන්ධ කරගන්නේ කියන කාරණයක් එහි ප්‍රතිලාභ මහ ජනතාවට බෙදාහැරීමේ යාන්ත්‍රණය පිළිබඳවත් මූලික වශයෙන්ම අපි සාකච්ඡා කරලා තියෙනවා මේ අයවැයේ ප්‍රවේශයේ විදියට ඒ අයවැයේ ප්‍රවේශයේ අරගෙන බාහනා සේවා නිෂ්පාදනය කරනකොට වෙළඳපළ ඉතාමත්ම වැදගත් වෙන යාන්ත්‍රණයක් ඒ වෙළඳපළ ඇසිරවීමේදී වෙළඳපළ ඇතුලේ තීරණාත්මක සාධක අතරේ මහ ජනතාවට අවශ්‍ය වෙනවා බාහනා සේවා කියලා ගුණත්වයෙන් අඛණ්ඩව සාධාරණ මිලකට ලබා ගන්න. අපිට දැන් මුහුණ දෙන්න වෙලා තියෙන තත්වේදී තා කෙටි කාලයක් ඇතුළතදී අතීත අනුගමනය කරපු ක්‍රියාමාර්ග තුලින් මේ වෙළඳපළට කරපු යම් යම් බලපෑම් නිසා අපිට මුහුණ දෙන්න සිදු වෙච්ච තත්වයන් තිබුණා. යම් බාහණ්ඩයන්ගේ හිඟයන් ලැබුණා. නමුත් අපේ දැක්ම දර්ශනය මේ අවුරුද්ද ක්‍රියාත්මක වෙනකොට වෙළඳපළ ඇතුලේ බාහණ්ඩා සේවා අඛණ්ඩවත් සාධාරණ මිලකටත් ඉහළ ගුණත්වයකනුත් ලබා දීමේ කියන දර්ශනය. එතෙන්දී අපි වෙළඳපළ හැසිරවීමට කොහොමද ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ? ආණ්ඩුව හුදෙක්ම අර අතීතයේ තිබුණු ලෙසර්ෆෙයා ඉකොනොමි එකක් විදිහට සමස්ත ආර්ථික ක්‍රියාවලියෙන් පැත්තකට ගිහිල්ලා නීතිය හෝ වෙනත් අර රාජ්‍ය සේවා පවත්වාගෙන යමේ කාර්යය විතරක් කරන ආණ්ඩුවක් නෙමෙයි. අද තියෙන ලෝක තත්ත්වයන් එක්කලා ලෝකයේ දියුණු වෙලා තියෙනවා. සමහර ප්‍රශ්න වලට ලෝක පරිමාණයෙන් උත්තර හොයන්න සිද්ධ වෙලා තියෙනවා. තාක්ෂණයේ දියුණුව ඒ නිසා ජාත්‍යන්තරත් එක්ක ගැට ගැහිච්ච තත්ත්වයකදී අපි වෙළඳපළ හැසිරවීමට වෙළඳපළතර ක්‍රියාත්මක වීමට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අපි යෝජනා කරනවා. ඒ වගේම තෝරාගත්තු ශේත්‍රවලට වෙළඳපළේ පූර්ණ තර්ගකාරීත්වය තර්ගකාරී ප්‍රවේශය අපි පිළිගන්නවා. ඒ වගේම අවශ්‍ය තැනදී නිසි වේලාවට රාජ්‍යයේ මැදිහත් වීම ඒක නියාමනය කිරීමක් කරා වෙන්න පුළුවන් වෙළඳපළ සංවිධානය කිරීමක් කරා වෙන්න පුළුවන් ආයතන ප්‍රතිවගත කිරීමක් කරා වෙන්න පුළුවන් තව ආයතන බිහි කිරීම හරහා වෙන්න පුළුවන් නව සමූපාකාර පද්ධතියක් කරා වෙන්න පුළුවන් ඒ වගේම රාජ්‍යයේ මැදිහත් වීම රාජ්‍ය ආයතන හරහා වෙළඳපළෙන් යම් සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම හරහා වෙන්න පුළුවන් ඒ අනුව අපේ අයවැය වෙනස් වෙනවා මේ කියන කලින් අයවැය වලට වඩා ඒ වගේම න්‍යායාත්මකව ගත්තාමත් අපේ අයවැය වෙනස් වෙනවා මෙන්න මේ කාරණයෙන් ඒ තමයි කවුරුත් දන්න අපේ අර්බුදයේ තිබිච්ච කාලේ සහ ඊට අතීතයේදීත් බොහෝ දුරට මහ ජනතාව ගැන හිතන්නේ නැති ආණ්ඩුවක් ආණ්ඩුවේ පැවැත්ම විතරක් දේශපාලන පැත්ත විතරක් හිතපුවාම අනුගමනය කරන එක්තරා ආර්ථික විද්‍යාත්මක න්‍යායක් තියෙනවා විශේෂයෙන්ම ඒකට අපි කියනවා කන්ට්‍රැක්ෂනරි එක්ස්පැන්ෂන් තියරි කියලා කන්ට්‍රැක්ෂනරි එක්ස්පැන්ෂන් තියරි කියන්නේ පළමු කොට ආර්ථිකය හිර කරනවා කොටු කරනවා පටිතද කරගන්න කියලා කියනවා ටික කාලයක් ගියාම ස්වභාවිකව මේක ප්‍රසාරණය වෙයි කියලා. ඒ අදහස තර්කණය මේකයි ආර්ථිකය අපි සංඛ්‍යාවක් විදියට දැක්කොත් අපි මේක රුපියල් බිලියන 100යි කියලා ඩොලර් වලින්. ඒ ඇතුලේ රාජ්‍යයේ වියදම් රටේ නිෂ්පාදනය අනෙක් පැත්තෙන් වියදම් විදියට එන්නේ. එතකොට රටේ නිෂ්පාදනය කර්මාන්ත කෘෂිකර්මාන්තයේ සේවා විදියට තියෙනවා. ඒ සමස්ත වටිනාකම බිලියන 100 වියදම් විදියට තියෙනවා. ඒ ප්‍රධාන පංගු දෙකයි ආණ්ඩුවේ වියදම් සහ පුද්ගලික අංශයේ වියදම්. මේ කන්ට්‍රැක්ෂනරි එක්ස්පැන්ෂන් තියරි එක කියන්නේ ආණ්ඩුව පුළුවන් තරම් හැංගෙන්න හැකිලෙන්න වෙළඳපළ ගැන කලබල වෙන්න යන්න එපා. අර 100කින් ආණ්ඩුව මැදිහත් වෙලා තිබුණා නම් 40කට දැන් ඒක 20 කරන්න 30 කරන්න 10 කරන්න පුළුවන් තරම් හකුරවන්න ඔන්න ඔස්ටිලිටි මෙෂර්ස් කියන්නේ ඒවයි. මහ ජනතාවට පුළුවන් තරම් පීඩනය අත්පත් කරනවා. හැබැයි උපකල්පනයකට යනවා. මොකද්ද උපකල්පනේ? ආණ්ඩුව තමුන්ගේ ක්‍රියාකාරකම් හකුලවනකොට පුද්ගලිකාංශයේ මේ ආර්ථික ක්‍රියාවලියට මැදට පැනලා ආර්ථිකයේ ප්‍රසාරණය කිරීමයි කියලා. ඒ නිසා තමයි අර වග විභාගයකින් තොරව ආණ්ඩුව පැත්තකට එලා පුද්ගලිකාංශේ ඕනෑම දෙයක් කරන්නයි කියන තියනියරි උතර තියෙන්නේ. හැබැයි ඒක සමහර රටවල් වලදී යම් යම් කාල පරිච්ඡේදවලදී සාර්ථක වෙච්ච තැන් තියෙනවා. ඊටාම කෙටි උදාහරණ දෙක තුනක් පමණයි තියෙන්නේ. ඒවා වුණත් ඒ කන්ට්‍රැක්ෂන් එක්ස්පැන්ෂන් තියරි එක සාර්ථක වෙලා තියෙන්නේ රටවල් කීපයක ඒවල අර විශාලයෙන් වශයෙන් ආදායම තියෙන දරකර්මාන්තයේ විශාල වශයෙන් තියෙන විදේශ විනිමය අනුපාතය අර අපි හොට් කරන්සිස් කියන රටවල් වල මිසක් අනිත් රටවල් වල නෙමෙයි. ඒ නිසා අපේ රටෙත් මේ අනුගමනය කරමින් ආවේ අර්බුදයට යනකොට කන්ට්‍රැක්ෂනරි එක්ස්පැන්ෂන් තියරි එකක් අපි ඒ වෙනුවට විකල්පය යෝජනා කරනවා මේ දුෂ්කර මොහොතේදී පවා ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා මහජනතාව බද්ධ කර ගැනීම ජාත්‍යන්තර සංවිධාන බද්ධ කර ගැනීම ජාත්‍යන්තර ආයෝජකයන් මේ සඳහා කැඳවීම එන්නේ ඒ අනුව තමයි අපේ ආණ්ඩුව කලින් තිබිච්ච අයවැය වලට වඩා මේ තත්ත්වය වෙනස් වෙන්නේ ඒ වගේම දෙදස් විසිහතර අංක 44 දන්න මූල්‍ය කර්මාකරණ පනත යටතේදී මම කීවා සීමාවක් පැනවිලා තියෙනවා කියලා. ඒ සීමාව නීත්‍යානුකූල තත්ත්වයක්. 13%ක් තමයි දළ දේශයේ නිෂ්පාදිතයෙන් ප්‍රාථමික වියදම් සඳහා වැය කරන්න තියෙන්නේ. ඒ අනුව රුපියල් බිලියන 4185ක්. ඒත් එක්කම අපිට මග හරින්න බැරි පොලී වියදමක් තියෙනවා රුපියල් බිලියන 2950ක්. ඒ අනුව තමයි වියදම් සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියෙන්නේ. එහෙමනම් අපේ අයවැය ඇතුලේ ගැඹුරට ගිහිල්ලා මේ අයවැය මොන වගේ එකක්ද විශ්ලේෂණාත්මකව බැලුවොත් මේ කරුණු කාරණා කීපයක් මම ඉදිරිපත් කරන්නට කැමතියි. විශේෂයෙන්ම ආයෝජනය වෙළඳාම පුළුල් කිරීම සඳහා අවශ්‍ය වෙන යටිතල පහසුකම් සඳහා වියදම් වෙන් කිරීම මේ අයවැය ඇතුලේ විශාල වශයෙන් තියෙනවා. ඒ වට උදාහරණ කීපයක් එකක් දෙකක් පමණක් මම ඉදිරිපත් කළොත් අයවැය වෙන් වෙලා තියෙන මුදල් විවිධ ව්‍යාපෘති අතරේ සාරාංශගත කරලා ගත්තොත් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 37ක් තියෙනවා. සමහර ඒවා දැන්ටමත් පටන් අරගෙන ක්‍රියාත්මක කරපුවා. අපි අලුතෙන් යෝජනා කරපුවත් ඇතුළුව ඒ සඳහා රුපියල් මිලියන 492,656ක විශාල මුදල් ප්‍රමාණයක් වෙන් වෙනවා. මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒව ඇතුලේ මාර්ග පාලම් ඒ වගේ විවිධ වූ යටිතල පහසුකම් වෙනුවෙන් ව්‍යාපෘති 37ක් මේ ඇතුලේ තියෙනවා. ඒ වගේම නව වියදම් යෝජනා ඇතුළට ගත්තොත් නව වියදම් යෝජනා අපේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය කතාවේ ඇමුණුමක් විදියට අවසානයේදී තියෙනවා. ඒ නව වියදම් යෝජනා ඇතුලේ යෝජනා 54ක් තියෙනවා. රුපියල් මිලියන 215,150ක් සඳහා වෙන් වෙච්ච ඒ ඇතුලේ විවිධ ශේත්‍ර නියෝජනය කරමින් මුදල් වෙන් වෙච්ච හැටි තියෙනවා. මම එකින් එක පැහැදිලි කරන්නම්. ඒ ප්‍රධාන එකක් ගත්තාම සාරාංශයක් විදිහට අපිට මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්නට පුළුවන්. ශේත්‍ර 12ක් ඔස්සේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය, ඒ වගේම යහපත් සුවපත් දිවියක් සම්බන්ධයෙන් වෙන්කිරීම්, රටේ ආහාර සුරක්ෂිතතාවය, ආහාර පෝෂණය, කෘෂිකර්මාන්තයේ දියුණුව, ඒ වගේම පරිසරය සහ සදාහරිත ජීවිතයක් සඳහා මුදල් වෙන්වීම්, සාමකාමී හා සාධාරණ සමාජයක් සහය වීම වෙනුවෙන් ජාතික ආරක්ෂාව, ඒ වගේම ව්‍යවසායකත්වයේ වර්ධනය කිරීම වෙනුවෙන් තිරසාර සහ ආර්ථික බලශක්ති සැපයීම වෙනුවෙන්, ඒ වගේම රාජ්‍ය සේවය වෙනුවෙන් වෙන් වෙච්ච මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර කැපී පෙනෙන වියදම් ශේත්‍ර කීපයක්, එකක් තමයි අධ්‍යාපනයේ ගුණාත්මක බව සහ සමානාත්ම බව සහ විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා රුපියල් බිලියන 619 කුත්, සෞඛ්‍ය ඇතුළු නිරෝගී දිවියක් වෙනුවෙන් රුපියල් බිලියන 604 කුත් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදනයේ වැඩි දියුණු කිරීමට යටිතල පහසුකම් සහ මූල්‍ය පහසුකම් දෙන අතරතුරේම ඔවුන්ට මග පෙන්වීම අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා රාජ්‍ය ආන්තරණයේ මැදිහත් වෙන්නට ඕනේ. විශේෂයෙන් මූල්‍ය පහසුකම් ලබා ගන්න ගියාට පස්සේ ප්‍රශ්න ගණනාවකට ලක් වෙනවා, ලක් වෙලා තියෙනවා. දැනට අසුලුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ගෙවා ගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. එවැනි තත්වයන්ගේදී ඔවුන්ට බැංකුවේ ණය ලබා ගන්නකොට අදාළ අපකරයන් නිකුත් කිරීම සඳහාත්, නව මුදල් සම්පාදනයේ මූල්‍ය සම්පාදනය කර ගැනීම සඳහා නව සංවර්ධන බැංකු ආකෘතියකුත් ඉදිරිපත් කරමින් මෙන්න මේ අපකරයන් සඳහා නැෂනල් ක්‍රෙඩිට් ගරන්ටි ඉන්ස්ටිටියුෂන් එක මැදිහත් වෙලා වැඩසටහනක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදනය වැඩි කිරීම, සංචාරක කර්මාන්තයේ දියුණු කිරීම, වෘත්තීය පුහුණුව සඳහා දීමනා වැඩි කිරීම, වගේම තරුණයන් කාන්තාවන් ඇතුළු තරුණ නායකත්වයේ ව්‍යවසායක සම්ප්‍රකාර සඳහා කැඳවීම සඳහා රුපියල් මිලියන 3300ක විවිධ වැඩසටහන් යටතේ මෙන්න මේ රට ඇතුළේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තත් ව්‍යවසායකත්වයේ නැන්වීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය, ක්‍රීඩා, මානසික සුවය වැඩි දියුණු කිරීම සඳහා නව වියදම් යෝජනා ඇතුළත් රුපියල් මිලියන 2600ක් සහ ඒ වගේම ඒ ශාස්ත්‍රයේ නියෝජනය කරන අධ්‍යාපනයේ 5 වසර සමත් සිසුන් සඳහා අධ්‍යාපන නවීකරණය, ක්‍රීඩා සංස්කෘතිය නිර්මාණය කිරීම, ඒ වගේම විදේශයන්ගේ අධ්‍යාපනය සඳහා දේශීය සිසුන්ට සිස්සත්ව, ඒ වගේම පාදේශීය පුස්තකාල වැඩි දියුණු කිරීම, ඒ වගේම යාපනයේ පුස්තකාලය සංවර්ධනය කිරීම, පෙරපාසල් ගුරුවරුන්ට දීමනා දීම ඇතුළුව මේ අධ්‍යාපනය සහ ක්‍රීඩා සහ යහපත් මානසික මට්ටමක් දියුණු කර ගැනීම කියන පැත්ත හිතලා මුදල් වෙන් කරලා තියෙනවා. මේ මුදල් වෙන් කිරීම වල මේ දිශානතීන් පෙන්눔 කරන්න මම උත්සාහ කරන්නේ හුදෙක්ම මේ සංඛ්‍යාවලින් එහාට ගිය ගුණාත්මක කරුණු කාරණා ගණනාවක් මේ අයවැය ලේඛනය ඇතුලේ තියෙනවා. ඒ සඳහා අපි විශ්ලේෂණාත්මකව බැලීම වැදගත් වෙන නිසායි මේ කාරණා ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ආයෝජන ඉදාමත්ම වැදගත්. ඍජු විදේශී ආයෝජන ලංකාවට ඇවිල්ලා නැහැ. එතෙන්ට ඍජු විදේශී ආයෝජන ලංකාවට නොවේම පිළිබඳ හේතු කාරණා ඇතුලේ විශේෂයෙන් මේ වංචා දූෂණ පගා කොමිසිල්ලීම කාරණයක් විදිහට තිබුණු බව ඇත්ත. අපි ඒක දැන්ටම අයින් කරලා තියෙනවා. ඒත් එක්කම ආයෝජකයන්ට යම් විශ්වාසයක් වෙළඳපළ තුළ ගොඩනැගෙන්න ඕනේ. හොඳ බදු ප්‍රතිපත්තියක්, ස්ථාවර බදු ප්‍රතිපත්තියක්, මූල වෙළඳපළේ ස්ථාවරත්වයක්, විදේශ විනිමේ ස්ථාවරත්වයක් එන්නේ කාරණා පිළිබඳව වැඩ කටයුතු කරන්න මැදිහත් වීමක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ආයෝජන කැඳනකොට ඔවුන්ගේ ව්‍යාපාර පහසුව ඇති කර ගැනීම, ඒ ආයෝජනවල ආරක්ෂාව සහතික වීම වැදගත් වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම ඒ සඳහා පමණක් නෙමෙයි මේ රට ඇතුලේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමත්, දේශීය නිෂ්පාදනය දියුණු කිරීමත් කියන කාරණාවලදී සම් නීති රීති අනපනත් අලුතෙන් ගෙන ඒමත් සංශෝධනය කිරීමත් සිදු කිරීම කරන්නට වෙනවා. ඒ අනුව යෝජනා කරලා තියෙනවා මේ අයවැය ලේඛනය ඇතුළෙම සමාහලවට මුදල් ප්‍රතිපාදන සහිතව සහ සමාහලවට මුදල් ප්‍රතිපාදන සහිතව නැතුව ප්‍රධාන අනපනත් 11ක් අලුතෙන් ඉදිරිපත් කිරීම හෝ යම් සංශෝධනයන්ට ලක් කිරීම. ඒ අනුව විශේෂ වෙනවා රාජ්‍ය ආයතන අතර තොරතුරු හුවමාර කිරීමේ පනතක්. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දේපළ ඒකරාශි වෙන තැන් අතර තොරතුරු හුවමාරු වෙන්නේ නැහැ. නීතිමය වශයෙන් බාධා තියෙනවා. එන්නේ බාධා අවම කර ගැනීම සඳහා තොරතුරු හුවමාරු කිරීම පිළිබඳ පනතක් යෝජනා වෙලා තියෙනවා. ආයෝජන ආරක්ෂණ පනතක් යෝජනා වෙලා තියෙනවා. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ පනත, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ආයෝජන කළමනාකරණ පනත, නව ආයෝජන කැඳවීමේ පසුබිමක් විදියට සංඛ්‍යාන පනත, තක්සේරු පනත, රාජ්‍යවත්කම් කළමනාකරණ පනත, රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය මූල්‍ය විසිද්ධිකරන්ට එරෙහිවීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම මේ පිළිබඳවත් විශේෂ වැඩසටහනක් යොමු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ සඳහා යොමු කරලා තියෙන අර කාර්යසාධක බලකායට ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධන සියලුම කණ්ඩායමකට එකතු කරගෙන වේගවත් වැඩපිළිවෙලක් කාල රාමුවක් ඇතුළේ වැඩ කරනවා. මමත් එයි සමාජිකයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. 2026 මැද වෙනකොට අපිට අවශ්‍ය කරනවා මෙන්න මේ මූල්‍ය විසුද්ධකරණ කියන රාමුවේ. දැනට අපි ඉන්නේ ග්‍රේ ලිස්ට් එකේ. එතනින් එළියට ඊමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම 1971 අංක 14 දරන වීඑල්වී මණ්ඩල පනත සංශෝධන, මූල්‍ය ශුද්ධ මූල්‍ය සහ ණය නියාමනය කිරීමේ පනත වැනි කාරණාත් මේ යටතේදී සංශෝධනය කිරීමට, ආයෝජනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අයවැය ඇතුලේ සමහර විටදී අපේ චෝදනා මුකෙන්ත් මේ දකින්න ලැබෙන්න පුළුවන් මේ මුදල් බෙදා හැරීම් මුදල් ලබා දීම් සිද්ධ කරනවා කියලා. ඒ වගේම සමාජ සුබ සාධනේ ඇත්තටම ගත්තාම මේ විවිධ වූ සමාජ සුබ සාධන වැඩසටහනුත් පවත්වාගෙන ආපු අස්සසුම සුබ සාධන වැඩසටහනුත් සටහනත් ඒකට යම් වැඩි කිරීම කරලා සිද්ධ කළේ විශේෂ වූ හේතුවක් නිසා. එකක් තමයි අපිට තිබිච්ච අභියෝගයේ පළවෙනි අභියෝගයේ උනේ මේ රට නිවැරදි තැනකට ගෙනියන්න රට ඇතුලේ මූල්‍ය පද්ධතිය ආර්ථිකය විදේශීය අංශය ස්ථාවර කර ගැනීම. ඒ සඳහා වැඩ කටයුතු සිදු වෙමින් තියෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් මේ රටේ සමස්ත ජනගහණයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් දුප්පත්භාවයේ මිරිකිලා ජීවත් වෙන්න බැරුව ඉන්නේ. ඒ නිසා ඔවුන්ව සමාජයේ වශයෙන් බල ගැන්වීමත් යම් ආර්ථික ශක්තියක් ලබා දීමත් ඒ වගේම ඔවුන්ව ක්‍රමිකව ඔවුන්ව සවි බල ගන්නමින් ආර්ථික ක්‍රියාවලියටත් ගෙන එන්න නම් තෝරාගත්තු ඉලක්කගත්තු අගිලක්කගත ආකාරයකට සමාජ සුබ සාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එන්නේ සමාජ සුබ සාධන වැඩපිළිවෙළ යටතේ තමයි සමස්තයක් වශයෙන් ගත්තාම රුපියල් බිලියන විවිධ වූ වැඩසටහන් ඇතුලේ රුපියල් බිලියන 749ක් වෙන් කරලා තියෙනවා. මේ අනුව නව වියදම් යෝජනා යටතේ අපි දන්නවා විශේෂයෙන් මේ අනාථභාවයට අසරණභාවයට පත් වෙලා ඒ ඉන්න දරුවන් රැකබලා ගැනීම ළමා නිවාසවල ඉන්න දරුවන් වගේම අනුමත රැඳවුම් නිවාසවල ඉන්න දරුවන්ගේ ඒ පහසුකම් වැඩි දියුණු කිරීම අතරේක පහසුකම් ලබා දීම කියන කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම මද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් පුනරුත්ථාපනය කිරීම ඔවුනුත් මේ සමාජයේ මිනිස්සුය පුරවැසියෝ කොටස්කරුවෝ ඔවුන්ගේ අපේ පරමාර්ථය වෙන්නේ හුදෙක් පුනරුත්ථාපනය කරලා නැවතත් වැරදි වලට පෙළඹීමට ඉඩ ප්‍රස්ථා සලසනවා වෙනුවට එතනින් ඵලදායි කාර්යයකට ආර්ථිකයට ඔවුන්ව ඒක ආබද්ධ කර ගැනීම ඒ වගේම විවිධ වැරදි වලට පසු වෙලා හිරේ වගේ වැරදි හිරේ විලංගුවේ වැටිලා නිදහස් වෙලා එන අයත් නැවත නැවත සිරගත වීමේ තත්වයක් ලංකාවේ තියෙනවා. ඔවුනුත් මේ රටේ මිනිස්. ඔවුන්වත් ආර්ථිකයට ඵලදායි ලෙස සම්බන්ධ කරගන්න නම් ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් දියුණු කරන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔවුන්ට අවශ්‍ය කරන ඒ පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙලකුත් අපි යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අස්වැසිමට අමතරව ඒ වගේම ආබාධිත අය සඳහා ඔවුන් හඳුනා ගැනීම උපකරණ සම්බන්ධයෙන් ඒ ආබාධිතයට සම්බන්ධයෙන් විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. ඒ අනුව නව වියදම් යෝජනා යටතේ මම කලින් සඳහන් කරපු වියදම් යෝජනා 54 යටතේ රුපියල් මිලියන 7450ක් වෙන් වෙනවා මේ කාරණා සඳහා. ඒ වගේම වාසස්ථානයක් නිවසක් අපේ රටේ තියෙන මේ දුප්පත්කම පිටු දැකීමේ කියන කාරණේදී දුප්පත්කම ආර්ථිකයට ආදායමට විතරක් සීමා වෙන්නේ නැහැ. අනෙක් හැම තැනකටම ගලාගෙන යනවා. ඒ අතින් වාසස්ථාන මේ නිවාස නැතිවීම ජීවත් වෙන්න පුළුවන් නිවසක් නොමැතිකම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සඳහා විශේෂ අවධානය යොමු කරලා කලින් පැවතිත ව්‍යාපෘති සහිතව නව ව්‍යාපෘති සහිතව 2025 වසරේදී නිවාස අලුත් වැඩියා කිරීම නව නිවාස සකස් කිරීම සහ නිවාස සංවර්ධනය සඳහා පමණක් රුපියල් මිලියන 37,000ක ප්‍රතිපාදනයක් වෙනවා බිලියන 37ක්. මේ මගින් 2025 වර්ෂයේදී පමණක්
ගරු අමාත්‍යතුමනි ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් පමණයි තියෙන්නේ.
රුපියල් බිලියන 37 නිවාස 37,555ක් වෙන් වෙනවා. ඒ නිසා මේ ආකාරයට මේ ආයවැය පුරාවටම බැලුවොත් අපිට පේනවා මේ වියදම් යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ හුදෙක්ම මුදල් වෙන් කිරීමේ වූ තනි තනි කාරණාවලට එහා ගිය සමස්ත වැඩපිළිවෙලක් වෙනුවෙන්. ඒ නිසා මම විශේෂයෙන්ම යෝජනා කරනවා විපක්ෂයට මේ ආයවැය ඇතුලේ පෙනෙන සංඛ්‍යා ලේඛන වලින් එහාට දකින්න ඔබට දකින්න සියලු දේ සංඛ්‍යා ලේඛන වලින් මනින්න බෑ. අපි සමාලාද හුරු පුරුදු වෙලා ඉන්නවා පරිසරය සමාජය දකින්න. අපිට ඉතිහාසයේ තියෙනවා පරිසරය අර අතීතයේ තිබුණ ගස්කොළන් වල වටාඩි ප්‍රමාණයෙන් දකින්න ඇති. පරිසරයේ තියෙන අර ගල් ඒවා කඩලා කිව් බෝල්ට පරිවර්තනය කළා රුපියල් සතවලට පරිවර්තනය කරන මිනිස්සු දැක්කේ. ඒ නිසා මේ අයවැය ඇතුළෙත් රුපියල් සතවලින් එහාට ගිහිල්ලා දකින්න පුරුදු වෙන්නේ කියලා. මොකද හේතුව මේක ඇතුළේ ජීවිතේ තියෙනවා. ඒ වගේම තමයි විශේෂ චෝදනාවක් ආවා මේ අයවැය ඇතුළේ අපි ආදායම් එකතු කරගන්නකොට අලුතින් බදු පැනෙව්වා කියලා. විශේෂ බදු පැනවීමක් සිද්ධ කළේ නැහැ. විශේෂයෙන් පසුගිය අවුරුදු 3 ඇතුළතදී පළවෙනි වතාවට තමයි ලංකාවේ කියන්නේ අවුරුදු 3ක් යනකම්ම වැට් බදු වැඩි නොකර තිබිලා තියෙන්නේ මේ කාලෙදී. අපි මෙවරත් සමත් වෙනවා කිසිම වැට් බද්දක් වැඩි නොකරන්න ඒ වෙනුවට වැට් බදු සාහනයක් දෙන්නත්, ඒ වගේම ආදායම් බදු වලට විශේෂ සාහනයක් ලබා දෙන්නත් යෝජනා කරලා තියෙනවා. ආදායම් බදු එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කරන්නත් අනිකුත් කටයුතු සිදු කරන්නත් යෝජනා කරලා තියෙනවා. විශේෂ වැරදි අදහසක් විපක්ෂයෙන් මතු වුණා මේ බදු අඩු කරන්න අපි යෝජනා කරයි කියලා නෑ. එවැනි දෙයක් සිද්ධ වුණේ සමාජයේ මාධ්‍ය විසින් අපි ඉදිරිපත් කරපු අදහසක් වැරදි විදිහට අර්ථකථනය කිරීමක්, එහෙම යටින් හංගලා බදු අඩු කරන්න වැඩි කරන්න යෝජනාවක් නැහැ. මේ තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ තිරසාර ආකාරයෙන් මේ ආදායම් බදු අය කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මම යෝජනා කරනවා විශේෂයෙන් මේ සමාජයේ ඉන්න විද්වත් බුද්ධිමත් අයට මේ අයවැය විශ්ලේෂණාත්මකව දකින්න. අපි අරගෙන ආපු අර පැරණි පාර ඛණ්ඩණය කරන, ඛණ්ඩණය කරලා නව දිශාවකට ජීවිතේ ඛණ්ඩන අයවැය ලේඛනයක් විදිහට මේක විශ්ලේෂණය කරලා දකින්න. විශ්වවිද්‍යාලවල ඉන්න දරුවන්ට, අනිකුත් අයට, පර්යේෂකයන්ට මම යෝජනා කරනවා මේ අයවැය දකින්න, පර්යේෂණ කරන්න. මේ ඇතුලේ කොහොමද රාජ්‍ය මූල්‍ය හරියට කළමනාකරණය කරන්නේ, ඒ සඳහා වග වෙන්නේ, රටට සංවර්ධනයේ කැන්දන්නේ, තිරසාර සංවර්ධනයේ කැන්දන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන්ටත් විපක්ෂයේ මන්ත්‍රී වරුන්ටත් මම යෝජනා කරනවා. මේ නිසා සංඛ්‍යා ලේඛන වලින් ඔබට ගිහිල්ලා මේ ඇතුලේ තියෙන ඒ අර සමස්ත ජීවිතය, මේ සංවර්ධනය කරන ජීවිතය දකින්න, අපේ ඇස් කවුළු විවර කරන්න මේ කාරණේ අපි සිද්ධ කළොත් මම විශ්වාස කරනවා මේ අයවැයට විරුද්ධ වෙන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ අයවැයට අපේ සෑම කෙනෙක්ගේම සහයෝගය අපේක්ෂා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතියි.